මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්තුමගේ සීලය සමාදන් වෙන්න නමස්කාරය කියන. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවාර්ථමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පණ්ණවීසති වාසානි භගවන්තං උපට්ඨහින්. මෙත්තේන කාය කම්මේන ඡායාවරණ පායිනි. පණ්ණවීසති වාසානි භගවන්තං උපට්ඨහින්. මෙත්තේන වචී කම්මේන ඡායාවරණ පායිනි. පණ්ණවීසති වාසානි භගවන්තං උපට්ඨහින්. මෙත්තේන මනෝ කම්මේන ඡායාවම පායිති. සදහවක් පින්වතුනි, ලෝකේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ඒ භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන් ඇසුරු කරමින් උපස්ථාන කරන්ට ලැබීම ඉතාම විශාල භාග්‍යයක්. මේ බුද්ධ ශාසනයේ ඒ භාග්‍ය හිමිවුණේ ආනන්ද ස්වාමීන් වහන්සේට. බුද්ධත්වයෙන් අවුරුදු 20ක් පමණ යනතුරු බුදු පියාණන් වහන්සේට නිත්‍ය උපස්ථායකයෙක් හිටියේ නැහැ. නාගසමාල, සාගත, මේඝිය, උපවාන ආදී, නාගිත ආදී ඒ වික්ෂුන් වහන්සේලා විටින් විට බුදු පියාණන් වහන්සේට උපස්ථාන කළ බව සඳහන් වෙනවා. ඒ සංඝයා වහන්සේලාගේ නැතම් වික්ෂුන් වහන්සේලා බුදු පියාණන් වහන්සේට අකීකරුව හිතුමතේට ක්‍රියා කළ බවත් සඳහන් වෙනවා. එක් අවස්ථාවකට නාගසමාල කියන භික්ෂුව බුදු පියාණන් වහන්සේක දීර්ඝ මාර්ගයේ වඩින අතරේ පාත්‍ර සිවුරු අරගෙන එක මංසන්ධියකට පැමිණිලා බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යතුන් වහන්සේ මේකයි මාර්ගය, අපි මේ මාර්ගය යමු කියලා. බුදු පියාණන් වහන්සේ කියනවා, නෑ නාගසමාල, මේකයි මාර්ගය, අපි මේ මාර්ගය යමු කියලා. දෙවෙනි වරටත් අර නාගසමාල භික්ෂුව කියනවා, නෑ නෑ භාග්‍යතුන් වහන්සේ මේකයි මාර්ගය. බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. ඔය විදිහට තුන් වරක්ම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මාර්ගය වෙනුවට නාගසමාල භික්ෂුව අර මාර්ගයම පෙන්නමින් අන්තිමේදී පාත්‍ර සිවුරු එතනම තියලා ඔන්න භාග්‍යතුන් වහන්සේ පාත්‍ර සිවුරු කියලා තමන්ට රුචි වුණු මාර්ගයේ ගියා. ඒ ගියාට වැඩිදුර යන්න ඉඩක් ලැබුණේ නැහැ. හොරු කඩා පැනලා පාත්‍රයක් බිඳලා සිවුරුත් පළලා ඒ භික්ෂුන් වහන්සේට ගහලා අන්තිමට ඒ භික්ෂුවට බුදුරජාණන් වහන්සේ ළඟට ආයිත් එන්න සිද්ධ වුණා. ඒ වගේම තවත් සිද්ධියක් සඳහන් වෙනවා. මේඝිය කියන භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එක්ක පිණ්ඩපාතයේ වැඩම කළ අවස්ථාවක එක්තරා රමණීය අඹවණයක් දැකලා ඒකට ගිහිල්ලා භාවනා කරන්න හිතිලා බුදුරජාණන් වහන්සේ මේඝිය වෙන උපස්ථායක භික්ෂුවක් වෙනකන් ඉන්න කියලා කියද්දිත් භාග්‍යවතුන් වහන්සේ නම් භාවනා ආයිත් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ, මටයි භාවනා කරන්න තියෙන්නේ කියලා ඒ තකීකරුව ඒ අඹවණයට වැඩම කළා. නමුත් හිත එක්ලස් කරගන්න බැරුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟටම කාරණේ කියන්න සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ වගේ සිද්ධි නිසා කවස්ථාවක බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා රැස්ව සිටින වෙලාවක ප්‍රකාශ කළා, මහණෙනි දැන් මම මහල්ලෙක්, මේ මට උපස්ථානයේ සිටින වශයෙන් එන ඒ සංඝයා වහන්සේලා භික්ෂුන් වහන්සේලා ඇතම් කෙනෙක් මේ මාර්ගයයි කියලා කියද්දිත් ඒ තමන්ට කැමති මාර්ගයේ අනුපාත්‍ර සිවුරු බිම තියලා ඒක නිසා මට නිත්‍ය උපස්ථායකයෙක් පත් කිරීම හොඳයි කියලා ඒ අදහස ප්‍රකාශ කරාම ඒ මුල් මහත් සංඝ පිරිස තුළම ලොකු ධර්ම සංවේගයක් ඇති වුණා. ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ නැගිටලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, භාග්‍යතුන් වහන්සේම භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන්නම් කියලා බුදු පියාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ ඇතුළු අනිකුත් මහා ශ්‍රාවකයන් වහන්සේලා තනි තනිව ඉදිරිපත් වුණා. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ විතරක් නිශ්ශබ්දව සිටිනවා. අනිත් සංඝයා වහන්සේලා කිව්වා, ඒ ආනන්ද ආයස්මතුන් උපස්ථානයට අවස්ථාව ඉල්ලන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, ඉල්ලර ලබා ගන්න තනතුරෙන් ඇති වැඩක් මොකද්ද? මා සුදුසු නම් භාග්‍යතුන් වහන්සේම කියනු ඇති කියලා පියාණන් වහන්සේත් ප්‍රකාශ කළා. මහණෙනි, ආනන්දට අමුතුවෙන් උත්සාහ කරන්න දෙයක් නැහැ, ආනන්ද දැනගෙනම මට උපස්ථාන කරයි කියලා. ඔන්නේ අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ නැගිටලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කාරණා අට පිළිබඳව භාග්‍යතුන් වහන්සේ මට මේ වර අටක් වශයෙන් මේ කාරණා වලට අවසර දෙතොත් මම භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන්නම් කියලා. මොනවද ඒ කාරණා? පළමුවෙන් දක්වන කාරණා වර අටක් හැටියට හැඳින්වුවට පළමුවෙන් දක්වන කාරණා හතර ප්‍රතික්ෂේප හතරක්. මොනවද? භාග්‍යතුන් වහන්සේට ලැබෙන ප්‍රණීත චීවර, ඒ කියන්නේ හොඳ සිවුරු භාග්‍යතුන් වහන්සේ මට දෙන්නේ නැත්නම්
මම උපස්ථාන කරනවා. ඒ වගේම දෙවෙනි කාරණය භාග්‍යතුන් වහන්සේට ලැබෙන හොඳ ප්‍රණීත පිණ්ඩපාත මට දෙන්නේ නැත්නම් මම භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටියේ ඒකම ඒ සමගම වැඩ වාසය කරන්න ඒ වරප්‍රසාදය මට දෙන්නේ නැත්නම් මම භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේට ලැබෙන දාන ආරාධනා නිමන්ත්‍රණ වලදී භාග්‍යතුන් වහන්සේ මාත් රැගෙන යන්නේ නැත්නම් මම උපස්ථාන කරනවා කියලා ඒ විදිය ප්‍රතික්ෂේප කාරණා හතරක්. ඒ වායේ අදහස මොකද? දැන් කෙනෙක් කියන්න පුළුවන් ඔය වරප්‍රසාද ලැබෙනව නම් කාටද බැරි භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන්න කියලා එහෙම අපවාද ලැබෙන්න ඉඩ තියෙනවා. භාග්‍යතුන් වහන්සේගෙන් සිවුරු පිරිකර පිණ්ඩපාත ආදිය ලැබෙනව නම් කාටද ඕක බැරි කියලා කියන්න පුළුවන්. මේ විදිහට ඒක ඒ ප්‍රතික්ෂේප කළොත් මම උපස්ථාන කරනවා කියලා. ඊළඟට තවත් කාරණා හතරක් ප්‍රකාශ කරන භාග්‍යතුන් වහන්සේගෙන් ඒවා ආයාචනා හැටියට ඉල්ලීම් හැටියට භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මා බාර ගන්න ඒ දාන ආරාධනාවලට භාග්‍යතුන් වහන්සේ වැඩම කරනව නම් ඊළඟට දෙවෙනි කාරණේ ඈතින් මෑතින් භාග්‍යතුන් වහන්සේ සුවාගෙන එන අයට භාග්‍යතුන් වහන්සේ මුණ ගැසීම හමු කර වීමට මට අවස්ථාව සලසා දෙනව නම් ඒ වගේම මට යම් කිසි සැකයක් ඇති වුණු අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ ධර්ම සාකච්ඡාවකින් මගේ සැකය निराකරණය කරගන්න භාග්‍යතුන් වහන්සේ අවසර දෙනව නම් ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මා හමුවේ නැතිව වෙන අයට දේශනා කළ ධර්මය හැම එකක්ම ඇවිත් නැවත මට ප්‍රකාශ කරනව නම් ඒ ධර්මය මා හමුවේ ප්‍රකාශ කරනව නම් මම කැමති උපස්ථාන කරන්න කියන ඒ ආයාචනා කර ඒක තුල තියෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය ලබා ගැනීමෙන් ඒ ධර්ම භාණ්ඩාගාරික බහුශ්‍රිත තත්ත්වය ලබා ගැනීමේ අදහසත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ මෙච්චර ළඟින් ඇසුරු කළත් මේ තරම් දෙයක් කරගන්න බෑ කියන ඒ අපවාදී නැති කර ගැනීමට. කියන එතකොට මේ වර අටම බුදු පියාණන් වහන්සේ ඒකට එකඟ වුණා. ඉතින් එදා ඉඳලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේට පුදුම විදිහේ ජීවිත පරිත්‍යාගයෙන් කැපවීමකින් ලැබිකමකින් උපස්ථාන කරන්න පටන් ගත්තා. ඒ දෙහැටි පැන්න ආදී සැපීම්, පාපිරිමැදීම්, චීතපිරිමැදීම්, රෝගී අවස්ථාවල උපස්ථාන කිරීම, දවල් කාලය තුල බුදු පියාණන් වහන්සේ ඇසුරෙහිම ඒ විදිහට උපස්ථාන කරමින් සිටිනවා. රාත්‍රී කාලෙහි පන්දමක් දැල්වාගෙන ගන්ධ කුටිය වටේ නව වරක් ගමන් කළ බව සඳහන් වෙන භාග්‍යතුන් වහන්සේ අදිසියේ යම් කිසි කාරණයකට කතා කළොත් ඒකට පිළිසුරු දීමට සූදානම් වීම වශයෙන් ওই විදිහට නොයෙකුත් ආකාරයෙන් බුදු පියාණන් වහන්සේට පුදුම අන්දමින් මෛත්‍රීමය විදිහට මෛත්‍රී කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම පැවැත්තුවා. ඊළඟට ඒ වගේම බුදු පියාණන් වහන්සේත් දැන් මේ ගාථා වලින් කියවුනෙත් ඇත්ත වශයෙන්ම ඒ කාරණයමයි. ආනන්ද ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිත කථාන්තරය අලලා දේශනා කර වදාළ හැටියට සඳහන් වෙන ථේර ගාථා වල කියවෙන ගාථා තුනකුයි අපි මේ මාතෘකා වශයෙන් තැබුවේ. ඒ වායේ කියවෙන්නේත් මේ කාරණයයි. පන්න වීසති වස්සානි භගවන්තං උපට්ඨයින් මෙත්තේන කාය කම්මේන ඡායාවාන පායිනි. අවුරුදු 25ක්ම මම භාග්‍යතුන් වහන්සේට මෛත්‍රීමය කාය කර්මයෙන් උපස්ථාන කළා අතහැර නොයන සෙවණැල්ලමින්. ඒ විදිහටම වාක් කර්මයෙන් මනෝ කර්මයෙන් කියන ඒ කාරණා තුනයි ඒ ගාථාවල කියවෙන්නේ. ඉතින් මේ විදිහට පුදුම විදිහේ කැපවීමකින් උපස්ථාන කරන අතරේ බුදුරජාණන් වහන්සේ සමග නොයෙකුත් විදිහේ නොයෙකුත් අවස්ථාවල ධර්ම සාකච්ඡා කරමින් ඒ බුදුරජාණන් වහන්සේ වෙන සංඝයා වහන්සේලා වෙන පිරිස්වලට දේශනා කළ ධර්මය ඇවිල්ලා ප්‍රකාශ කරන අවස්ථාවේ ඒව හොඳට ධාරණය කර ගැනීමෙන් මේ ආකාරයෙන් පුදුම විදිහේ ධර්ම පහතාරික තත්වයක් ආනන්ද ස්වාමීන් වහන්සේ භෞතික තත්වයක් ලබා ගත්තා. මේ කාරණා හැම එකක්ම සලකලා බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සංඝයා වහන්සේලා මැද ආනන්ද ස්වාමීන් වහන්සේට තනතුරු පහක් හැටියට දුන්නා. කාරණා පහකින්ම අග්‍රස්ථානය මාගේ ශ්‍රාවක බෞද්ධ භික්ෂූන් අතර ආනන්ද අග්‍රයි. ඒ වගේම සතිමන්ත කියලා කියන්නේ හොඳ ධාරණ ශක්තිය ඇති ස්මෘති ශක්තිය ඇති සංඝයා වහන්සේලා අතර ආනන්ද අග්‍රයි. ඊළඟට ගතිමන්ත කියලා කියන්නේ හොඳ වැටහීම් බුද්ධිය ඇති. ඒ කියන්නේ එක ධර්ම කොටාසයක් තුලින් සව දේවල් එක දේවට එකතු කරලා ඇඳලා ධර්ම දේශනාවක් කරන්න පුළුවන් පුදුම විදිහේ වැටහීම් ශක්තියක් ඇති ගතිමන්ත භික්ෂූන් වහන්සේලා අතර අග්‍රයි. ඊළඟට ධිතිමන්ත කියලා කියන ධෘති ශක්තිය කියලා කියන්නේ තමන්ගත්තු අදිෂ්ඨානය පිහිටලා ඕනෑම බාධක මැද්දේ ඒ කටයුතු සාර්ථක කර ගැනීමේ ශක්තිය තියෙන භික්ෂූන් අතර ධිතිමන්ත භික්ෂූන් අතර අග්‍රයි. ඒ වගේම උපස්ථායක අවසාන වශයෙන් කියන උපස්ථායක භික්ෂූන් අතර මේ ආනන්ද අග්‍රයි. ඔය විදිහට කාරණා පහකින්ම අග්‍රස්ථානීය දීවදාලා. ඒ වගේම බුදු පියාණන් වහන්සේ මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණ මංචකේ සිටින අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ බුදු රජාණන් වහන්සේ කෙරෙහි තුණු ලැබිකම ස්නේහය කොයිතරම්ද කියතොත් එතෙක් ඒ වෙනකොට සෝවාන් බව විතරයි ලැබලා තිබුණේ. ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ දොරගුලේ එල්ලිලා විහාරයට ඇතුල් වෙලා දොරගුලේ එල්ලිලා අඬමින් බැලපෙමින් මෙන්න මේ විදිහට කිව්වා කියලා සඳහන් වෙනවා. මම තාම සෝවාන් තත්වය විතරයි සේක තත්වය කියලා කියන්නේ සේක තත්වය විතරයි මම තාම ලැබලා තියෙන්නේ. මට තව ඉදිරියට රහත් වීම සඳහා හුඟක් වැඩ කරන්න තියෙනවා. මට අනුකම්පා වූ මගේ ශාතුන් වහන්සේ දැන් පිරිනිවන් පාන ලෑස්ති වෙලා ඉන්නවා කියලා ශෝකයෙන් වැඩපින් සිටින අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගෙන්නලා සැනසීම් වශයෙන් ප්‍රකාශ කරනවා. ආනන්ද අඬන්න එපා, වැළපෙන්න එපා. ඇයි මා කලින්ම කියලා තියෙනව නේද? ලෝකයේ යමක් හේතු ප්‍රත්‍යයන්ගෙන් යමක් ඇති වී ඇති වෙන ස්වභාවය හේතු ප්‍රත්‍යයන්ගෙන් තුණු දෙයක් ලෝකයේ තිබෙනවා නම් ඒ හැම එකක්ම දිරා යන ස්වභාවය ඇති යමක් තිබෙනවා නම් ලෝකයේ හැම එකක්ම දිරාපත් වෙන බව ඒ වයින් ඒ වගේම සියලු ප්‍රියමනාප අයගෙන් වෙනවීමක් වෙනස්වීමක් පියෝවීමක් තිබෙන බව මම කලින්ම ප්‍රකාශ කළා තියෙන නේද? එහෙම කියලා ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රශංසාත්මකව ප්‍රකාශ කරනවා. ආනන්ද, ඔබ දීර්ඝ කාලයක් තථාගතයන් වහන්සේට හිතසුව පතමින් දෙහිතකින් තොරව අප්‍රමාණ වශයෙන් මෛත්‍රීමය කාය කර්මෙන් උපස්ථාන කරලා තියෙනවා. ඒ වගේම මෛත්‍රීමය වාක් කර්මෙන් උපස්ථාන කරලා තියෙනවා. මෛත්‍රීය මනෝ කර්මෙන් උපස්ථාන කරලා තියෙනවා. ඔබ බොහොම පිම් කළ කෙනෙක්. ඒක නිසා තව උත්සාහ කරන්න ඉක්මනින්ම රහත් වෙන්න පුළුවන් කියලා බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වාස්වැසුවා. ඉතින් ඔන්න ඔය විදිහට බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කළා. තව දුරට වදාරනවා, මේ ආනන්ද, අතීතයේ යම්තාක් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩවිසුවා නම් ඒ හැම දිනාටම මේ මට ආනන්ද වගේම උපස්ථායක භික්ෂූන් සිටියා. ඒ වගේම අනාගතයේ යම්තාක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේලාටත් ආනන්ද වගේම උපස්ථායකෙක් සිටිනවා කියලා ඒ විදිහට ඒක ධර්මතාවක් හැටියට දැක්වා. බුදු පියාණන් වහන්සේට උපස්ථාන කිරීම ඒ විදිහට පෙරම් පුරලා ලබා ගන්න යුතු දතියුතු තත්වයක් හැටියට. ඊළඟට ඒ වගේම තව දුරටත් ප්‍රකාශ කරනවා, මහණෙනි ආනන්ද පණ්ඩිතයි, ආනන්ද දන්නවා මේ වෙලාව භික්ෂූන්ට තථාගතයන් වහන්සේ දැකීමේ අවස්ථාවයි, මේ වෙලාව භික්ෂුණීන්ට සුදුසු අවස්ථාවයි, මේ වෙලාව උපාසකීන්ට උපාසිකාවන්ට දැකීමට සුදුසු අවස්ථාවයි, රාජරාජ මහා මාත්‍යාදීන්ට තීර්ථකීන්ට තීර්ථක ශ්‍රාවකීන්ට තථාගතයන් වහන්සේ දැකීමට සුදුසු අවස්ථාවයි ආදී වශයෙන් ඒවා පිළිබඳ හොඳ අවබෝධයක් පණ්ඩිත බවක් ආනන්ද තුල තිබෙනවා කියලා. ඊළඟට ඒ වගේම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආනන්ද තුල තියෙනවා ආශ්චර්ය අද්භූත ධර්ම හතරක්. මොනවාද? යම් භික්ෂු පිරිසක් ආනන්ද හමු වෙන්න එනවනම් ඒ දර්ශනයමත් ඒ භික්ෂු පිරිස පැහැදෙනවා. ඊළඟට ආනන්ද යම් ධර්ම කොටසක් ඒ භික්ෂු පිරිසට දේශනා කරනවා නම් ඒිනුත් ඉතාමත්ම සතුටටපත් වෙනවා. ඒන් තෘප්තිමත් නොවී සිටියදීම ආනන්ද නිශ්ශබ්ද වෙනවා. ඒ කියන්නේ එපා වෙනකන් දේශනා කරන්නේ නැහැ. ඒ තෘප්තිමත් නොවී සිටියදීම ආනන්ද නිශ්ශබ්ද වෙනවා. ඒ වගේම භික්ෂුණී පිරිස, උපාසක පිරිස, උපාසිකා පිරිස කියන මේ සිව්වණක් පිරිස පිළිබඳවමත් අන්න අර විදිහේ තත්වයක් තියෙනවා කියන එක තමයි එතන ආචාර අද්භූත ධර්ම හතරක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒක ඊළඟට සමාන කරනවා උපමා වශයෙන් මෙන්න මේ කියන ආචාර අද්භූත ධර්ම හතර ඊට සමාන ධර්ම හතරක් චක්‍රවර්ති රජ කෙනෙකු තුලත් තිබෙනවායි. යම් ක්ෂත්‍රිය පිරිසක්, රජදරු පිරිසක් සක්විති රජෙකු හමුවට එනවනම් ඒ දර්ශනයෙන්මත් සතුටටපත් වෙනවා. ඒ සක්විති රජු වුන්ට ක්ෂත්‍රිය පිරිසට, රජදරු පිරිසට යමක් ප්‍රකාශ කරනවා නම් එින්මත් සතුටු වෙනවා. ඊළඟට ඒ ප්‍රකාශයෙන් තෘප්තිමත් නොවී සිටීමේදීම චක්විති රජු නිශ්ශබ්ද වෙනවා. ඒ වගේම රජදරුවන් ක්ෂත්‍රිය වගේම ගෘහපති පිරිසක්, ගෘහපති පිරිසක් ඊළඟට ශ්‍රමණ පිරිසක් ආදී වශයෙන් එන හැම පිරිසටම සක්විති රජුගේ දර්ශනයෙන්මත් ඒ හැම පිරිසක්ම සක්විති රජුගේ දර්ශනයෙන්මත් සතුටු වෙනවා. යමක් ප්‍රකාශ කරනවා නම් ඒනුත් සතුටු වෙනවා. ඔය විදිහට බුදු පියාණන් වහන්සේ සක්විති රජෙකුගේ තුල තියෙන ආචාර්ය අද්භූත ධර්ම වලට සමාන කළ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කළා. ඊළඟට ඒ වගේම බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් වල ආනන්ද ස්වාමීන් වහන්සේගේ බහුශ්‍රුතභාවය පිළිබඳව, ඒ වගේම උන්වහන්සේගේ පඬිත ස්වභාවය, මහා ප්‍රඥා ස්වභාවය පිළිබඳව වර්ණා කරව දාලා ඒ වගේම අවස්ථාව සැලසුවා ආනන්ද ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ ශක්තියන් මතු කර ගැනීමට එක අවස්ථාවක් තමයි ඒ බොහෝ විට ඒ විදිහ සිද්ධි සඳහන් වෙනවා බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට යම් කිසි කෙටි දේශනයක් පාත්වලා ප්‍රහේලිකා ස්වරූපී යම් කිසි වාක්‍යයක් ප්‍රකාශ කරලා නැගිටලා විහාරයට වැඩම කරනවා එතකොට සංඝයා වහන්සේලා ඒ දේශනාව හරියට සවිස්තරව දැනගන්න බලාපොරොත්තු වෙන එහි අර්ථ විවරණයක් ලබා ගන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇවිචිලි කරනවා භාග්‍යතුන් වහන්සේ තනිකුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා ආනන්ද ආශ්‍රමතුන් වහන්සේට බොහෝ විට ප්‍රශංසා කළා තියෙනවා මේ විදිහේ කෙටි දේශනාවක් සවිස්තර දැක්වීමට ශක්තියක් තියෙනවා කියලා ඒක නිසා අපට මේක සවිස්තරව ප්‍රකාශ කරන්න කියලා. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ බොහොම නිහතමානීව උපමාවකින් කියනවා යම් කිසි කෙනෙක් හර ඇති ලීයක් සොයමින් යන අතරේ හොඳ සරවත් ගසක් දැකලා ඒ ගසේ මුලත් කඳත් අතහැරලා අතුරු ගිරවල හරය සොයන්න වගේ භාග්‍යතුන් වහන්සේ ඒ ධර්මස්වාමී භාග්‍යතුන් වහන්සේ මුණ ගැසිලා හමු වෙලා භාග්‍යතුන් වහන්සේගෙන් විවරණය ලබා ගන්න තියෙද්දි ඇයි මගෙන් අහන්නේ කියලා. නමුත් ඒ සංඝයා වහන්සේලා නැවත නැවත ප්‍රකාශ කරාම ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ධර්ම කොටාශයට විවරණයක් දෙනවා. ඊළඟට දීලා ඉවරලා කියනවා මේකයි මට වැටහෙන්නේ ගිහිල්ලා ඕනම් භාග්‍යතුන් වහන්සේගෙනුත් මේක අහලා ස්ථිර කරගන්න කියලා. ඊළඟට ඒ සංඝයා වහන්සේලා ආයේ ධර්ම කොටාසේ බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කළා. බුදු පියාණන් වහන්සේ සාදු සාදු කියලා ඒක අනුමත කළා. මහණෙනි මගෙන් ඇහුවත් මට කියන්න තියෙනෙත් උච්චරයි කියලා ඒක සම්මත කරනවා අනුමත කරනවා. ඔය විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේගේ දක්ෂතාව මතු කරන්න බුදු පියාණන් වහන්සේ නොයෙකුත් උපාය මාර්ග ඉදිරිපත් කළා. විශේෂයෙන්ම සඳහන් වෙනවා එක්තරා අවස්ථාවක කපිල වස්තුපුරේ මහා චාක්‍යයන් එක්තරා රැස්වීම ශාලාවක් හදලා සම්මන්ත්‍රණ ශාලාවක් හදලා අලුතෙන් එය පරිභෝග කිරීම සඳහා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් සමග ආනන්ද ස්වාමීන් වහන්සේත් සමග එහි වැඩම කරලා රාත්‍රියේ වැඩි කාලයක්ම ඒ ශාක්‍ය පිරිසට ධර්ම දේශනා කරලා ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මේ ශාක්‍ය පිරිසට තෛක්ෂ ප්‍රතිපදාව සේක ප්‍රතිපදාව කියලා කියන්නේ සෝවාන් වුණු කෙනෙක් ඉදිරියට හික්මිය යුතු ආකාරය. මේ සේක ප්‍රතිපදාව පිළිබඳව ධර්ම විස්තරයක් කරන්න මේ ශාක්‍ය පිරිසට මගේ පිට ටිකක් රිදෙනවා මම පිට දිග අරගන්නම් කියලා ඒ ශාලාවෙන් බුදු පියාණන් වහන්සේ සඟල සිවුර සිව්පටක් කරලා එළලා සයනය කළා. සැතපුණේ නැහැ සයනය කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ දීර්ඝ ධර්ම දේශනාවක් පැවැත්වුවා. ඒ කියපු මාතෘකාවල ඒ කාලේ බුදු පියාණන් වහන්සේ සාදු සාදු කියලා එතෙන්දිත් අනුමෝදන් කළා ආනන්ද ස්වාමීන් වහන්සේගේ දක්ෂතාව පිළිබඳව. ඒ වගේම තවත් සඳහන් වෙන සරියුත් ස්වාමීන් වහන්සේගෙන් ලැබුණු ඒ ප්‍රශංසාවත් ඇතැම් අවස්ථාවල එක් අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා සරියුත් ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඇවැත්නි සාරිපුත්‍ර කෙතකින්ද යම් කිසි භික්ෂුවක් නොඇසු ධර්ම කොට්ටාසයක් ඇසුවක වන්නේ ඒ වගේම අසන ලද ධර්ම කොට්ටාසයක් අමතක නොකරන්නේ ඊළඟට තමන්ගේ හිතට යන්තමින් වැටුණු ඒ ධර්ම කොට්ටාසයක් නැවත නැවත මතු කරගන්නේ ඒ වගේම නොදන්නා දෙයක් දැනගන්නේ කියලා ඔය ප්‍රශ්න හතරක් සරියුත් ස්වාමීන් වහන්සේගෙන් ඇහුවාම සරියුත් ස්වාමීන් වහන්සේ කියනවා ආයුෂ්මත් ආනන්ද බහුශ්‍රුතයි මේකට පිළිතුර ආයුෂ්මත් ආනන්දටම වැටහේවා කියලා ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙමයි එහෙමනම් මට වැටහෙන්නේ කියලා ඒ කාරණය සරියුත් ස්වාමීන් වහන්සේට සවිස්තරව ප්‍රකාශ කරාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා මේක ආශ්චර්යවත් අද්භූත කාරණයක් මේ ආනන්ද ආයුෂ්මතුන් තමා තුළම තිබෙන ගුණධර්ම හයකුයි මෙතන මේ ප්‍රකාශ කළේ මේ දේශනාව තුළින් කියලා ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා ආයුෂ්මත් ආනන්ද බුදු පියාණන් වහන්සේගේ ඒ ශාස්ත්‍ර ශාසනය වශයෙන් හැඳින්වෙන ධර්මය තුත්ත ගෙය වෙයාකරණ ගාථා උදාන ඉතිවෘත්තක ජාතක අභූත ධම්ම වේදල්ල කියලා කියන අංග නවයකින් උත් ඒ බුද්ධ වචනය සවිස්තරව හදාරනවා ඉගෙන ගන්නවා ඒ පළමුනි කාරණය. ඒ වගේම ඒ බුද්ධ වචනය අනුන්ට දේශනා කරනවා සවිස්තරව දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය ඒ බුද්ධ වචනය අනිත් අයට උගන්වනවා. හතරවෙනි කාරණය ඒ බුද්ධ වචනය ඒ ධර්මය ධර්ම කොට්ඨාස සවිස්තරව සජ්ජායනා කරනවා. පස්වෙනි කාරණය ඒ ධර්ම කොට්ඨාස නොයෙකුත් විවිධ ධර්ම කොට්ඨාස නැවත නැවත සිතින් පිරික්සා බලමින් මෙනෙහි කරමින් ඒ ධර්ම කොට්ඨාස වල හිත පවත්වනවා. හයවෙනි කාරණය ආයුෂ්මත් ආනන්දගේ සිරිතක් තිබෙනවා යම් ආරාමයක යම් ආවාසයක ඒ බහුශ්‍රුත ධර්මදර විනයදර භික්ෂුන් සංඝයා වහන්සේලා සිටිනව නම් ඒ ආරාම වල ඒ විහාර වලට ගිහිල්ලා වස් වැසලා උන්වහන්සේලාගෙන් තමන්ට නොතේරෙන දේ පිළිබඳව අහනවා. ස්වාමීනි මේකේ අර්ථය කොහොමද, මේක මොකක්ද කියලා ඒ විදිහට අසන සිරිත තිබෙනවා, අසා දැන ගන්නවා කියලා ඔන්න විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේගේ බෞද්ධ භාවයේ රහස යා ශරීර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. එතනත් ඒ බොහොම ප්‍රශංසා විදියට වචන පාවිච්චි කරනවා. මේක තුලින් අපිට පේනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික හැටියට අර ඒ උපස්ථායක තනතුරත් එක්කම ඒ බුදු පියාණන් වහන්සේගේ ඇසුරෙන් පුදුම විදියේ ප්‍රයෝජනයක් ගත්තා. ඒ තමන්ගේ ආනන්ද ස්වාමීන් වහන්සේ අර විදියට බුදු පියාණන් වහන්සේගේ ගඳකිලියේ ගඳකුටියේ වාසය කිරීමට අකමැති වුණා. උන්වහන්සේගේ හදවත බුදු ගුණයට ගඳකිලියක් කරගත්තු බව පේනවා. ඒ වගේම උන්වහන්සේගේ චිත්තසංතාණය ධර්ම භාණ්ඩාගාරයක් පැවැත්වා ගැනීම පස්චිම ජනතාව සඳහා අප සඳහා කියලා හිතා ගන්න ඕන. ධර්ම භාණ්ඩාගාරයක් තමන්ගේ චිත්තසංතාණය ඇති කර ගැනීම සඳහා උත්සාහයක් ආනන්ද ස්වාමීන් වහන්සේ යෙදූ බවක් පේනවා. ඉතින් මෙන්න මේ නිසා තමයි සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මාසයකට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ බුද්ධ වචනය ආරක්ෂා කර ගැනීම පරමාර්ථ කරගෙන ධර්ම සංගායනාවක් පැවැත්වීමට සූදානම් වෙද්දී ඒකට 500ක් රහතන් වහන්සේලායි සහභාගී විය යුත්තේ. නමුත් රහතන් වහන්සේලා 499 නමක් තෝරා ගත්තා. ඒ එකක් ඉතිරි කළේ මොකද, එක ආසනයක් ඉතිරි කළේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙනකොට සෝවාන් වෙලා පමණයි. ඒක නිසා රහත් නුන නිසා එතරා උභතෝ කුටික තත්වයක් ප්‍රශ්නයක් පැන නැගුණා. රහතන් වහන්සේලාමයි සහභාගී වෙ යුත්තේ. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ නැතුව බෑ. ඇතුවත් බෑ, නැතුවත් බෑ. ඇතුව බෑ රහත් නොවු නිසා, නැතුව බෑ බුද්ධ වචනය සම්පූර්ණයෙන්ම ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදින් දරාගෙන සිටින නිසා. ඒ බඳු අවස්ථාවක් ආනන්ද ස්වාමීන් වහන්සේට ලොකු අභියෝගයක් වගේ ඇති වුණා. මේ ශාසනය වෙනුවෙන් ඊළඟ දවසේ හෙට දවසටයි සංගායනාව තියෙන්නේ. ඒක නිසා දැඩි වීරියකින් භාවනා කරලා මේ තත්ත්වය ලබා ගන්න ඕන කියන ඒ බලාපොරොත්තු අදිෂ්ඨානය ඇතිවයි ආනන්ද ස්වාමීන් වහන්සේ එතන කියවෙනවා. දවසේ වැඩි කාලයක්ම කායගතා සතියේ වාසය කරලා අන්තිමේදී රාත්‍රී කාලයේදී සැතපෙන්න සූදානම් වෙන අතරේ පා පොළවෙන් ඉස්සිලා හිත සයනයට පැමිණෙන්න කලින් ඒ අතරතුර ඉරියව් හතරෙන් තොරව අරහත්ත්වය ලබා ගත්තා. එතකොට ඒ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ අර තමන්ගේ සතිමත් ධෘතිමත් ඒ ශක්තියින් උපකාර කරගෙන සාධනයට පිහිට වීම වශයෙන් මේ අවස්ථාවේ අරහත්ත්වය ලබා ගත්තා. එතුලින් අපට පේනකොට ආනන්ද ස්වාමීන් වහන්සේගේ ශාසනික කැපවීම උන්වහන්සේ තුළින් ඒ දැන් අපට ගත යුතු ආදර්ශ රාශියක් තිබෙනවා. දැන් බුදු පියාණන් වහන්සේට උපස්ථාන කරන කෙනෙකුට පහසුවෙන්ම පුළුවන් උන්වහන්සේට ලැබෙන ලාභ සත්කාර සුදු පූජා ඒවා පරිහරණය කරන්න. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලා හිටිය වරෙන් කියවෙන්නේ මොකද, භාග්‍යතුන් වහන්සේට ලැබෙන සිවුරු පිරිකර ඊළඟට ඒ පිණ්ඩපාතාදිය ප්‍රමිත පිණ්ඩපාතාදිය මට දෙන්නේ නැත්නම් පමණක් මම භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරනවා කියලා. ඒක තුලින් විශාල වටිනා ආදර්ශයක් ලෝකයාට දෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා ඉතාමත්ම වටිනා පාඨයක් සංඝයා වහන්සේලාට. ධම්ම දායාදා භික්ඛවේ භවත මා ආමිස දායාදා. මහණෙනි මාගේ ධර්මයට දායාද වන්න, ආමිෂයට ඒ සිවුරු පිරිකර ආදී ආමිෂයට දායාද නොවන්න, මා අනුකම්පාවෙන් ඔබලාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි කියලා විදිහට බුදු පියාණන් වහන්සේ එක්තරා දේශනාවක ප්‍රකාශ කළා. ඊළඟට ඒක කවිස්තර බුදු පියාණන් වහන්සේ මේ විදිහටයි හඳුන්වන්නේ. ඔන්න මම දානීය වළඳලා ඉවර වෙලා යම්කිසි පිණ්ඩපාත කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඒ අවස්ථාවේ ඒ පිණ්ඩපාත කොටස මට පුළුවන් එක්කෝ තනකොළ නැති තැනක පොළවේ වීසි කරලා දාන්න, එහෙම නැත්නම් වතුරේ දියේ සතුන් නැති වතුරක විල්වා දාන්න. එහෙම තිබෙන අවස්ථාවේ භික්ෂුන් වහන්සේලා දෙනමක් මා හමුව දෙනවා. ඉතාමත්ම කුසගින්නෙන් පීඩා විඳින භික්ෂුන් වහන්සේලා දෙනමක්. ඒ දෙනකොට මම මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා, මහණෙනි මා දානීය වන්දලා ඉවරයි, පිණ්ඩපාතයේ වන්දලා ඉවරයි. දැන් මේ ඉතිරි වෙලා තියෙනවා පිණ්ඩපාතයේ ටිකක්. මේක කවුරුවත් වැළඳුවේ නැත්නම් මම මේක වීසි කරන්නයි ඉන්නේ. ඒකට කැමතිනම් වන්දන්න කියලා. එතකොට එක භික්ෂුවක් හිතනවා මේ විදිහට. දැන් මේ භාග්‍යතුන් වහන්සේ වන්දපු පිණ්ඩපාතයේ කොටසක් ඉතිරි වෙලා තියෙනවා. දැන් මම ඒක වැළඳුවේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ ඒක වීසි කරනවා. ඒ වුණාට භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් දේශනා කරලා තියෙනවා. ධම්ම දායාදා භික්ඛවේ භවත මාමිස දායාදා. මහණෙනි ධර්මයට දායාද වෙන්න, ආමිෂයට දායාද නොවන්න කියලා. එතකොට ඒක ඒ බුද්ධ වචනේ සිහිපත් කරලා මේ භික්ෂුව ඒ පිණ්ඩපාතයේ ප්‍රතික්ෂේප කරලා ඒ දවස කුසගින්නෙන්ම ගත කරනවා. ඒ රාත්‍රියේ ඒ දවස කුසගින්නෙන්ම ගත කරනවා. ගත කරනවා හිතා ගන්නවා, අදිෂ්ඨාන කර ගන්නවා. ඊළඟට අනිත් භික්ෂුව කල්පනා කරනවා දැන් මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ වඳපු පිණ්ඩපාතයේ ඉදිරි කොටස මම වැළඳුවේ නැත්නම් මේ භාග්‍යතුන් වහන්සේ මේ පිණ්ඩපාත කොටස වීසි කරනවා. ඒක නිසා මම මේ පිණ්ඩපාත කොටස වඳලා අද කුසගින්න ඉවත් කරගෙන මේ විදිහට දවස ගත කරන්න ඕන හොඳින් කියලා එහෙම හිතලා ඒ පිණ්ඩපාතය වඳිනවා. එතකොට අන්තිමේදී බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි අර කියාපු භික්ෂුන් වහන්සේලා දෙනම අතරින් අර දෙවෙනි භික්ෂුව මේ මා ඉවතලන පිණ්ඩපාත කොටස වඳලා ඒ කුසගින්න ඉවත් කරගෙන ඒ දවස ගෙවුව නමුත් අර කලින් කියාපු භික්ෂුවමයි මා වඩාත් පූජ්‍ය හැටියට ප්‍රශංසා ලැබිය යුතු හැටියට සලකන්නේ. මොකද ඒ භික්ෂුවගේ ඒ ප්‍රතික්ෂේප කිරීම භාග්‍යතුන් වහන්සේගේ පිණ්ඩපාත කොටස ප්‍රතික්ෂේප කරලා එදා දවස කුසගින්නේ ගත කිරීම ඒ භික්ෂුවට අනාගතයේ තමා තුළ තිබෙන ඒ උතුම් ගුණ ධර්ම වන අල්පේච්ඡතා, සන්තුෂ්ඨිතා, සුභරතා ආදී ඒ ගුණ ධර්ම, ඒ වගේම දුතංග ඒවා තුළින් ඇති කරගන්න සල්ලේඛ කියලා කියන ඒ කෙලෙස් කැපීමේ ප්‍රතිපදාව මෙන්න මේවා ආරක්ෂා කරගන්න, දියුණු කරගන්න උපකාර වෙනවා ඒ ප්‍රතික්ෂේපය. කොට මෙන්න මේ ඒ දේශනාව තුළින් බුදු පියාණන් වහන්සේ ඒ ධම්මදායාද සූත්‍ර නමින් හැඳින්වෙන ඒ දේශනාව තුළින් දැක්වූ කාරණේ ආනන්ද ස්වාමීන් වහන්සේ තමාගේ ජීවිතය තුළින් ජීවිත ආදර්ශයක් දුන්නා කියලා අපට හිතා ගන්න පුළුවන්. මහා භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරනවා, භාග්‍යතුන් වහන්සේ මට තමන් වහන්සේට ලැබෙන සිවුරු පිරිකර ඒ ආහාර ඒ පිණ්ඩපාත ආදිය මට දෙන්නේ නැත්නම්, ප්‍රණීත පිණ්ඩපාත ආදිය දෙන්නේ නැත්නම්, ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටි එකට වාසය කරන අවස්ථාව දෙන්නේ නැත්නම් එතකොටයි මම උපස්ථාන කරන්නේ. මේක තුලින් අපට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ අල්පේච්ඡතා ආදී ගුණ සම්භාරය ගැන, ඒ වගේම නිහතමානීත්වය බොහෝ තැන්වල සඳහන් වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශංසා පමණක් නොවේ, දැන් විට විවේචන, ඒ වගේම නොයෙකුත් විදිහේ දෝෂාරෝපණ විවේචන ඒවා ලැබුණා. ඒ හැම අවස්ථාවකම උන්වහන්සේ ඉතාම නිහතමානීත්වය තමන්ගේ නිහතමානීව තමාගේ වරද පිළිගත්තා මිසක් කෝපයක් ද්වේෂයක් දැක්වෙත් නැහැ. බුදු පියාණන් වහන්සේ අසුරෙන් වාසය කළ පමණින්ම ඒ පිළිබඳව අනියම් මන්දමින් බුදු පියාණන් වහන්සේට ගතු කීම ආදී කටයුත්තක් කෙරෙන්නේ ඉතාමත්ම පුදු මන්දමේ සුවචව නිහතමානීව බුදු පියාණන් වහන්සේට උපස්ථාන කළ බව දැක්වෙනවා. කොයි තරම්ද කියතොත් ඒ ඊට හිතා ගන්න තියෙන්නේ බුදු පියාණන් වහන්සේ එක දීර්ඝ ඥාති සම්බන්ධයක් තිබිලා තිබෙනවා. මෙලොව වශයෙන් මේ ජීවිතය වශයෙන් බලනකොට ආනන්ද ස්වාමීන් වහන්සේගේ ජීවිත පසුබිම හැටියට සඳහන් වෙන්නේ බුදු පියාණන් වහන්සේගේම සුළු පියා වන අමිතෝදන කියන ශාක්‍යයාගේ පුත්‍රයෙ. ඒ වගේම අර අනුරුද්ධ පද්දිය බමු කිම්බිල දේවදත්ත කියන ඒ ශාක්‍ය කුමාරයන් සමග ඇවිල්ලා පැවිදි වුණේ. නමුත් ඊටත් වඩා ඈතට යන සම්බන්ධතාවක් බුදු පියාණන් වහන්සේ හා සමග තිබුණු බව ඒ ජාතක කතා ආදී හෙළි වෙනවා. අන්න ඒ ඇල්ම, ඒ ලැබිකම, ඒ පුදුම අන්දමේ ස්නේහය නිසා තමයි බුදු පියාණන් වහන්සේට අර කියුවා විදියට දෙහිතකින් තොරව මෛත්‍රීමය කාය කර්ම හිතසුව පතමින් මෛත්‍රීමය කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම පවත්වමින් ඉහළම මට්ටමින් උපස්ථාන කරේ. එතකොට අපි හිතන්න තියෙන බුදු පියාණන් වහන්සේගේ බුත ලෝකාර්ථ චර්යාවට පිටුපසින් සිටින සෙවණැල්ල වගේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඒ උපස්ථානය අපි සිහිපත් කරන්න ඕන. ඒ වගේම අනිත් පැත්තේ තියෙන්නේ ඒ උන්වහන්සේගේ ගුණස්කන්ධය ගැන අන්න අර කියාපු බහුශ්‍රත ගුණයයි. සෝවාන් තත්ත්වයේ ලබාගෙන හිටිය නමුත් එකට රහත් නොවුනහොත් බුදු පියාණන් වහන්සේ ඇතුළු අනිකුත් ඒ සාරිපුත්‍ර ආදී මහා ස්වාමීන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඇඳුන්නේ පඬිත් මහා ප්‍රඥ කියන වචන වලින්. උන්වහන්සේගේ බෞද්ධ බව, උන්වහන්සේ බොහෝ අවස්ථාවල අනිකුත් සංඝයා වහන්සේලාට තවත් නොය තීර්ථක සිහින්ට ගිහියන්ට උපාසක උපාසිකාන්ට නොයෙකුත් විදියට දීර්ඝ දේශනා පැවැත්වූ බව සඳහන් වෙනවා. ඒවත් තමයි අර ධර්මයේ හිතේ දරා ගැනීම, ධර්ම භාණ්ඩාගාරික. ඉතින් අපිට හිතා ගන්න තියෙන්නේ දැන් ඔය මේ පින්නතුන් දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳව අපි මේ ප්‍රකාශ කළ කාරණා අනුව ආනන්ද ස්වාමීන් වහන්සේට ගරු කිරීම වශයෙන් අපිට හිතා ගන්න තියෙන්නේ දැන් අපි බුද්ධෝපස්ථාන මේ පින්නතුන් බුද්ධ පූජා කියලා දෙයක් කරනවා. බුද්ධ පූජා කියලා ඔය චෛත්‍ය වන්දනා, ප්‍රතිමා පූජා, මල් පූජා ආදිය කරනවා. මේ කරන අවස්ථාවේ හිතන්න තියෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ජීවමාන බුදු පියාණන් වහන්සේට කළ උපස්ථානයේ සංකේතයක්, ඒක ආදර්ශයට ගනිමින් කරන බුද්ධෝපස්ථානයක් අපි කරන්නේ කියලා. ඒක අර ශ්‍රද්ධාව වඩා ගන්න හේතු වෙනවා. ඒ වගේම අපිට ඒක හෙළි වෙනවා බුද්ධ කාලයේ පවා දඹදිව ආනන්ද බෝධීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ බුදු පියාණන් වහන්සේ චාරිකා වැඩම කළ අවස්ථාවල්වල ඒ කොසල රජතුමා ඊළඟට අනේ පිඬුසිට ආනන්ද ආදී මේ සදහවත් විසාක ආදී ඔවුන්ට බුදු පියාණන් වහන්සේට දැක්විය හැකි ගරු සත්කාර දක්වන්න ක්‍රමයක් නැති වුණකොට ඉල්ලා සිටියේ යම් කිසි පූජනීය වස්තුවක් එහි ප්‍රතිඵලයක් හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේ දෙන කීවෙන හැටියට බුදු පියාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන ගයාවේ පිහිටියේ බෝධීන් වහන්සේගෙන් බෝධි බීජයක් ලබාගෙන ඒ ආනන්ද බෝධීන් වහන්සේ දිටෝමයි ආනන්ද බෝධි කියන නමින්වත් අපට පේනින්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට උපහාර වශයෙන් උන්වහන්සේ කරන උපස්ථානියම උන්වහන්සේ බුදු පියාණන් වහන්සේට කළ උපස්ථානියම ඊකට ගෙන යාම ඒ තුලින් තමන්ගේ සිත ප්‍රසාදයට පත් කර ගැනීම අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකට අර කිව්වා වගේ අර මහද ගන්ධකිලි කියලා කිව්වා වගේ භාග්‍යතුන් වහන්සේගේ ගුණයට බුද්ධ ගුණයට තමන්ගේ හදවත ගන්ධකිලි කර ගැනීමයි මේ බෞද්ධ පින්නතුකුගේ පරමාර්ථ වියුත්තේ. ඒකට ආදර්ශය ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් සපේනවා. ඒ වගේම මහපරිනිර්වාණ සූත්‍රයේ කියවෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයීම පිටයි උන්වහන්සේගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් උයි බුදු පියාණන් වහන්සේ ඒ තථාගත ශරීරයට කළ යුතු සත්කාර සම්මාන ඒ ධූප ගොඩනැගිලි ආදී පිළිබඳව විස්තර ප්‍රකාශ කළේ ආනන්ද ස්වාමීන් වහන්සේ නැවත නැවතත් ඉදිරිපත් කළ ප්‍රශ්න භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ කොහොමද අපි තථාගත ශරීරයට උපස්ථාන කරන්නේ ඒ ගෞරව දක්වන්නේ කියලා ඊට පිළිතුරු වශයෙන් බුදු පියාණන් වහන්සේ සක්විති රජුගේ ශරීරයට කරන උපස්ථානම කරන්න කියලා ඒ ධූප තැනීම පිළිබඳව ඒ විදිහේ විස්තර ප්‍රකාශ කළා. ඒ උපදේශ අනුවයි සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ඒ ධාතු නිධාන කළ චෛත්‍ය තැනවීම පව ආරම්භ වුණේ. ඒ නිසා අපි බුද්ධෝපස්ථාන කරන හැම අවස්ථාවෙම හිතන්න තියෙන්නේ අර ආනන්ද ස්වාමීන් වහන්සේ ජීවමාන බුදු පියාණන් වහන්සේට කළ බුද්ධෝපස්ථානෙම සියයට නගාගෙන ඒ වගේමයි ඒ වත පිළිවෙත අපි කරන්න කියලා විහාරවත බෝධිවත ආදී කරන අවස්ථාවේ පව මේවා නිකම්ම තමන්ට කරදරයක් හැටියට සැලකන දේවල් නෙවෙයි. මේවා තුලින් අර බුදු පියාණන් වහන්සේ තමන්ගේ හද තුල ජීවත් කරගෙන ඉවමින් බලාපොරොත්තු වෙන්නේ. ඒ ඉන්න අපිට ඒ බුදු පියාණන් වහන්සේට යමක් අයත් නුනත් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද? සිත ශ්‍රද්ධාවත් එක්ක යන ගුණයක් තමයි ප්‍රසාදය කියන එක. ශ්‍රද්ධාව තුන්රුවන් කෙරෙහි දැන් ශාස්ත්‍රු ගෞරවය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. දැන් විශේෂයෙන්ම මේ කාලේ බුදු පියාණන් වහන්සේ වෙනුවට වෙන වෙන ශාස්ත්‍රුන් ඔස්සේ මේ අපේ බෞද්ධයන් පවා දුවන යෝගියක් සමහර විට වෙන වෙන බුදුවරුනුත් පහළ වෙලයි කියලා ආරංචි ඔය විදිහට නොයෙකුත් විදිහේ ශ්‍රද්ධාව දූෂණය වෙන තත්ත්වයක් තිබෙනවා. ඉතින් අපි හිතා ගන්න ඕන අර බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශානීයම ශාස්ත්‍ර ගෞරවය ඇති කර ගන්නට නම් අර වත පිළිවෙතත් සමහර විට අපට උපකාර වෙනවා. ඒ තුලින් අර ආනන්ද ස්වාමීන් වහන්සේ කළා වගේ ඒ දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව ආනන්ද ස්වාමීන් වහන්සේට හිමි වුණේ අපිත් ඒ කාණුගමණය කරමින් බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීමට අන්නේ චෛත්‍ය වන්දනා ආදී ඒ කටයුතු ඒවායේ වත පිළිවෙත අර්ථවත් කරන්නට ඕන. ශ්‍රද්ධාව ඇති කරගෙන ප්‍රසාදය අපේ හදවත තුළ ප්‍රසාදය ඇති කර ගැනීමයි පරමාර්ථය. බුදු පියාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයෙන් ප්‍රකාශ කරලා තියෙනවා ඒ විදිහේ චෛත්‍ය වන්දනා ආදිය තුලින් යම් කෙනෙක්ගේ සිත පහදවා ගත්තා නම් ඒ පහදවා ගැනීම දෙව්ලෝ උත්පත්තිය ලබා ගැනීමට පවා උපකාර වෙනවා. ඒ පරිලෝක පිළිබඳව නමුත් මෙලෝ ගැන කල්පනා කරලා බලනවා නම් ඒ ශ්‍රද්ධාවත් එක්ක යන ප්‍රසාදියම තමයි අපේ සිත් තුළ සමාධිය ඇති කරගන්න උපකාර වෙන්නේ. දැන් බුද්ධ දේශනාවක් අහන් ඉන්න කෙනෙකු තුළ ඒ සමාධිය ඇතිවීමට පූර්ව භාග වන්නේ ඒ සිතේ ඇති වෙන ප්‍රසාදයයි. ඒ ප්‍රසාදය තුළින් නීවරණ ධර්ම ඉවත් වුණාට පස්සේ අර පැරණි උපමාවක් තියෙන උදක ප්‍රසාදක මාණික්කය කියලා ඒ කාලේ බොරදීයකට එක්තරා මණිකක් දැම්මහම ඒ ඉක්මනින්ම ඒ බොර ඉවත් වෙලා යටට බහැලා වතුර පහදෙනවා. අන්න ඒ විදිහ උදක ප්‍රසාදක මාණික්කයක් හැටියට දක්වන මේ ශ්‍රද්ධාව කියන එක. ඒකට ඇති කර ගැනීමටයි මේ වත පිළිවෙත ආදිය කරන්නේ. ඒකට බුද්ධෝපස්ථානය තුළින් ආනන්ද ස්වාමීන් වහන්සේගේ බුද්ධෝපස්ථානය සංකේතවත් වෙනවා. වගේම ඊළඟට අපිට හිතන්න තියෙන උන්වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන් උන්වහන්සේකට ශාසනික සේවයත් අපට සිහියට නගා ගන්න උපකාර වෙනවා. දැන් අපි මේ අධ්‍යයනය කරන පිරිත් සූත්‍රයේ ධර්ම කොටාසයක් බොහෝ විට දකින්න ලැබෙන එකක් තමයි ඒවං මේ සුතං කියලා. මේ ඒවං මේ සුතං කියලා කියන්නේ පින්වතුනි මම විසින් මෙසේ අසන ලද්දේ කියන එකයි. කවුද මේ මම? මේ මම තමයි ආනන්ද. ඒ මොකද සංගායන අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මා විසින් මෙසේ අසන ලදී කියලා තම අසාක්ෂි ස්ථානයේ තබාගෙන ඒ ධර්ම කොටාස සංගායනාවේදී ප්‍රකාශ කළා. උන්වහන්සේට උපහාර වශයෙන් සංගීතිකාරක සංඝයා වහන්සේලා ඒ වචන ටිකක් ඇතුල් කළා. ඒකයි අපිට මේ ඒවන් මේ සුතං කියලා ඒ සූත්‍ර පටන් ගන්නෙ. ඇතම් කෙනෙක් ඒකට හේතුවවත් දන්නේ නැහැ. ඒක තුලින් අන්න ආනන්ද ස්වාමීන් වහන්සේට නැවතත් අර උපහාරය දක්වන උන්වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරිකත්වයට. ඉතින් මේ අපි ශ්‍රාවක චරිත අපි නැවත මතු කරලා ගන්නෙ මොකද මේ ශ්‍රාවක චරිත එක ජීවිතයකදී හැඩගැහුණු දේවල් නෙවෙයි අපි පිළිගන්නවා නම් මේ සංසාර තත්ත්වයේ සංසාරික දීර්ඝ කාලයක් අපි සංසාරේ යන බව දැන් බුදු පියාණන් වහන්සේ ගැන කියනකොට මේ පින්නතුන් කවුරුවත් හිතන්නේ නැහැ මේක ජීවිතයක බුද්ධත්වයට අදාළ නිගුණ සම්භාරය ඇති කරගත්තා කියලා ඒ හය අවුරුද්දක් උත්සාහ කිරීමෙන්වත් එක ගහක් යට ඉඳගත් ප්‍රමණකින් මේවා හිටිගම පහළ වුණා කියනවත් දීර්ඝ කාලයක් මේ සංසාරේ පාරමී ධර්ම කුරලයි හිතා ගන්න බැරි තරම් ඒ කල්ප ගණනක් පාරමී ධර්ම කුරලයි බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒ වගේම තමයි මේ ධර්මතාවය ඇතුළේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ අර විශේෂ තනතුරු අග්‍රස්ථාවක තනතුරු උපස්ථායක තනතුරු ආදී ඒ හැම එකක්ම දීර්ඝ කාලයක් ඊට අදාළ අන්දමින් පින්දහම් කරමින් ප්‍රාර්ථනා වශයෙන් ප්‍රණිධි වශයෙන් කුරුණ ලද ඒ පාරමී ශක්තියන් වල ප්‍රතිඵලයක් හැටියටයි ඒ විදිහේ මහා ශාල්දීන් වහන්සේලා ලෝකයට බිහි වෙන්නේ. ගුණ උන්වහන්සේලා පින්වන් කෑම නමුත් උන්වහන්සේලා දැනට ජීවත් වෙන්නේ නැති නමුත් අපි ඒ උන්වහන්සේලාගේ චරිත ආදර්ශය පෙරමුණේ තබාගෙන ඒ අනුව තමයි මේ ශාසනය ඉදිරියට පවත්වා ගන්න තියෙන්නේ. ඒ අද දවසේ අපි මේ උපහාර පූජාවක් හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේගේ චරිතය ඉදිරියට ගත්තේ. ඒකට උන්වහන්සේගේ කියාපු උපස්ථාන ගුණයක් ධර්ම භාණ්ඩාගාරික හැටියට ශාසනයට කළ සේවාවත් අපි මේ ශාසනයක් පවත්වා ගැනීමට උපකාර වන අන්දමට අපගේ ජීවිතවලට එකතු කරගන්නට වටිනවා. ඊළඟට ඒ වගේම මේ ශ්‍රද්ධාවේ ඇති වටිනාකම දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහක් හා බල ධර්ම පහ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා. මේවා ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව හොඳට කල්පනා කරලා බලන්න ඕන. මේ ශ්‍රද්ධාව කියන එක ඇතම් කෙනෙක් මේක මොඩකමක් හැටියට හිතනවා. නමුත් අත්‍ය වශයෙන්ම යම් කිසි විශේෂ වැඩකට යොමු වීමට කලින් ඒ පිළිබඳව යම්කිසි විශ්වාසයක් යම්කිසි ප්‍රමාණයක ශ්‍රද්ධාවක් තිබෙන්න ඕන. මොකද ශ්‍රද්ධාව නැතුව වීරිය මතුවෙන්නේ නැහැ. එතකොට ලෝකයේ යම් තාක් අරමුණු තිබෙනවා නම් ශ්‍රද්ධාව ඇති කරගත යුතු ඒ හැම අරමුණකටම වඩා ශ්‍රේෂ්ඨයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට බුද්ධානුස්සති හැටියට අපි හිතන්නේ බුදුරජාණන් වහන්සේ 100ට නඟා ගන්නවා කියලා කියන්නේ ඒක තුලින් අර ශ්‍රද්ධාව ඇති කර ගැනීම. ආනන්ද ස්වාමීන් වහන්සේ දෙක නිරායාසයෙන්ම ලැබුණා. ඒක කොයිතරම්ද කියතොත් ඒ බුද්ධානුස්සතියේ බලේ උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිත ප්‍රවෘත්ති ප්‍රකාශ කරන අවස්ථාවේ කියනවා සෝවාන්ව සිටියා උන්වහන්සේට කාම විතක් ආදී කෙලෙස් මතුනේ නැtei කියලා. මොකද උන්වහන්සේ නිරන්තරයෙන්ම බුදු ගුණෙහි බුදුරජාණන් වහන්සේ ගැනම සිතමින්ම කාලය ගත කළ නිසා. පොඩේ ශ්‍රද්ධාව තුලින් කරණීවරණ ධර්ම ඉවත් වෙන බව අපට පේනවා. ශ්‍රද්ධාවත් කියන ප්‍රසාදය. ඊළඟට ඒ වගේම මේ ශ්‍රද්ධාව අර ඇතෙකුට හොඳ වැඩ වගේ ඒ ශ්‍රද්ධාව උපකාර කරගෙන තමයි මේ ශාසනික ගුණ ධර්ම පුරන්න පුළුවන් වෙන්නේ. ශ්‍රද්ධාව බීජය කියලා දක්වලා තියෙන ඒ ශ්‍රද්ධාව බීජය කරගෙන අනිකුත් ගුණ ධර්ම වැඩෙන්නේ. මේ ශ්‍රද්ධාවෙන් පිහිට කරගෙන ඊළඟට වීර්ය වඩනවා. ඒ වීර්ය වැඩිම තුලින් කරන්නේ මොකක්ද? වීර්ය වඩනවා කියලා කියන්නේ තමයි චිත්ත සංතානයට ගලාගෙන එන අකුසල ධර්ම ඉවත් කිරීමටත් කුසල ධර්ම ලං කර ගැනීමටත් හතරාකාර වීර්යයක් දෙනවා. දැන් මේ විදිහට ඒ වීර්ය දරනවා. ඒ වීර්ය දැරීමෙන් රූපන්න කුසල් වලට ඉඩ නැති වෙනකොට රූපන්න කුසල් නිරපාරිනකොට රූපන් කුසල් ඇති කරගන්නකොට රූපන් කුසල් තහවුරු කරගන්නකොට ඒ තුලින් මතුවෙන්නේ සතියයි සිහියයි ස්මෘති ශක්තියයි. ඒකට සද්ධා විරිය සති. ඒ ස්මෘති ශක්තිය ඒ සතිය සෑහෙන කාලයක් අදිෂ්ඨානය අනුව පවත්වාගෙන රූපන් ශක්තියයි සමාධිය කියලා කියන්නේ. ඒ සමාධිය තුල තිබෙනවා මේ අපේ එදිනදා ජීවිතයේ විසිරුම වික්ෂිප්ත සිත තුළ අපරාධයේ විනාශයට යන ශක්තිය සමූහය එකතු කරලා ගන්න බලයක්. ඒ සමාධිය ඊළඟට සමාධිමත් සිතයි. අන්තිමට අර ලෝකයේ යථා තත්ත්වය ශරීරයේ යථා තත්ත්වය අර පටිච්ච සමුප්පාද ධර්මයේ කියන ආකාරයෙන් ලෝකයේ ඇතිවීම නැතිවීම පක්ෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති කරගන්න උපකාර වෙන එකයි ප්‍රඥාව කියලා කියන්නේ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ ඉන්ද්‍රිය ධර්ම හැටියට දක්වන්නේ කෙනෙකු තුළ මේවා උත්සාහයෙන් දියුණු කරගත යුතු දේවල් නිසායි. අපි දන්නවා අපි කෙනෙක් උපදිනකොට අර පංචේන්ද්‍රියන් කියලා මේ අස්කන්න ආසාදිය මතු වෙනවා. ඒවා ඇති වෙනවා. නමුත් ඒවායින් බෑ නිවන් දකින්න. මෙන්න මේ කියාපු ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාව කියන ඒවා මේවා ඉන්ද්‍රිය தத்துவයට පන්වා ගන්න ඕනේ. ඉන්ද්‍රිය කියලා කියන්නේ තමන්ට ඉන්ද්‍රිය කියලා කියන්නේ රජ තමන්ට යම් කිසි විශේෂ කාර්යයක් කරන්න පුළුවන් ශක්තිය ඇති දෙයක් බවට පත් කරගන්නවා ශ්‍රද්ධාව. මොකද මේ විශේෂ කාර්ය ඒ ශ්‍රද්ධාව තුලින් අශ්‍රද්ධාව කියලා කියන දෙගිඩියාව සැකය දෙගිඩියාව ඕවා ඉවත් කරනවා. සැකය දෙගිඩියාව තියාගෙන බෑ මේ ගමන යන්න. පුදුුවන් කෙරේ හොඳ පිල් පිරිසුද සද්ධාව ඇතිවයි නඟට තමන්ට සියද සීියම්මය සඳහා වීරයෝ ගන්න පුදුවන්වෙන්න. අඩාල සිතකින් ඒ විදට දෙගිඩියා ඇති සිතකින් නියම ආකාරයෙන් සමන් ආතු පරිත්‍යාගෙන්න්නේ වීරයක් දන්ට බෑ. ඒකයි බුදුපාණන් වහන්සේ කරී සද්ධාව අවශ්‍ය වෙන්. ඒවිදට ශ්‍රද්ධාව සද්ධාව තුළ කියනවා එකට කියනවා අධිමොක්ක කියලා. අභිමොක්ක කියලා කියන්නේ මුදා හැරීම. ශ්‍රද්ධාව මුදා හරිත්වා කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මේ ශ්‍රද්ධාවට කිය තථාගතයන් වහන්සේ කරේ මුදා හැරියනවා. එතකොට පිළිකැකිලිමක් නැතුව වීරිය දරන්නේ යොමු වෙනවා. ඒ වීරිය තමයි අන්නර කියාපු ආකාරයට ඒ වීරිය තුලින් සතිය ආදී යනි ගුණ ධර්ම මතු වෙනවා. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕන මෙන්න මේ ශ්‍රද්ධාදී ගුණ ධර්ම සමූහය වඩා ගැනීමටත් මේ ආනන්ද චරිතය අපට උපකාරවත් වෙනවා. උන්වහන්සේ බුදු පියාණන් වහන්සේට සෙවණැල්ලෙමින් නිරන්තරයෙන් පසුපසින් යමින් මේ සීල ප්‍රබුස්ථාන කිරීම තුළින් බුදු පියාණන් වහන්සේගේ ඒ ජීවිත එදිනදා ජීවිතයේ අනිමුත් කටයුතු සඳහා කාලය ලබා දුන්න පමණක් නොවේ. උන්වහන්සේ ඊළඟට ඒ එක්කම සමන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ ඇතුළේ එම ප්‍රයෝජනය ගනිමින් අන්න ධර්ම කොට්ඨාස නිකුත් අවස්ථාවල තමන්ට පැමිණෙන ගැටලු ඉදිරිපත් කරලා ඊට ලබාගත්තු පිළිතුරු අද දවසේ ඔය අපිට මේ ත්‍රිපිටකයේ සූත්‍ර කොටස් හැටියට දකින්න ලැබෙන ආනන්ද ස්වාමීන් වහන්සේගේ යම් කිසි විචාරකයක් සිටවිල්ලක් ආවම බුදු පියාණන් වහන්සේ හමුවට ගිහිල්ලා මේක කොහොමද කියලා බුදු පියාණන් වහන්සේගෙන් අසනවා. ඊට දෙන පිළිතුරයි මේ ධර්ම කොට්ඨාස හැටියට තියෙන්නේ. ඒ විදිහට එකතු වුණු ධර්ම කොට්ඨාස රාශියකුයි අපි මේ සූත්‍ර දේශනා හැටියට පරිහරණය කරන්නේ. මේ හැම එකක් තුලින් අපි කල්පනා කරගන්න ඕනේ මේ දේශනාව තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද? මේ සංසාර දුකින් ඈතර වීම, මේ සංසාර දුකින් ඈතර වීම සඳහා යා යුතු මාර්ගය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ සම්‍යක් දෘෂ්ටිය මේක තුලක් තියෙනවා. මේ බුදු පියාණන් වහන්සේගේ වචනේ පිළිබඳව එක්තරා ප්‍රමාණික ශ්‍රද්ධාවක්, ඒ ශ්‍රද්ධාව ඇති කරගෙන අර බුදු පියාණන් වහන්සේ ඇතාගේ උපමාවෙන් සූරහත්ති පදෝම සූත්‍රයේ ප්‍රකාශ කළා වගේ යම්කිසි ප්‍රමාණයක බුදු පියාණන් වහන්සේගේ සම්බෝධිය පිළිබඳව ඒ විශ්වාසයේ එක්තරා ප්‍රමාණික දැක්නම් කෙනෙකුට බෑ මේ මාර්ගයේ යන්න. තමන්ගේ ශාස්ත්‍රීය වහන්සේ කවුද කියලා තෝරගන්න බැරි වෙනවා. ඒකට බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පීඨ කරගෙන හරි දර්ශනය හරි දැක්ම ඇති කරගත්තනම් එතන ඉඳලා ඊළඟට ඇති වෙන සංකල්ප මාර්ගය සංකල්ප ධාරාවය සම්මා සංකප්ප හැටියට කියන්නේ. ඒක තුලින් ඒ වචනය ක්‍රියාව ජීවිකාවාදී සකස් වෙලා අවසානයේ චිත්ත සමාධිය පතු කර ගැනීමෙනුයි මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. එතකොට මේ ධර්ම මාර්ගයේ යාමට අත්‍යවශ්‍ය දේවල් තමයි මේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේවා ඉන්ද්‍රිය ධර්ම වගේම බල ධර්මත් වෙනවා. අර විත ප්‍රතිවිරුද්ධ කාරණා මතුණු අවස්ථාවේ ශ්‍රද්ධාව ඉදිරිපත් කරගෙන සැකය, දෙගිඩියාව, පිටිකිච්ඡාව ඒවා ජය ගන්න පුළුවන් වෙනවා. වීරිය ඉදිරිපත් කරගෙන සිතේ යකිලෙන ගතිය, නිදිමත ගතිය ඒවා ජය ගන්න පුළුවන් වෙනවා. කෘති සිහිය සිතේ වික්ෂිප්ත භාවය නැති කර ගන්න උපකාර වෙනවා. සමාධිය එකඟ භාවය ඊළඟට ප්‍රඥාව මෙන්න මේ කාරණා සම්පූර්ණ කරගෙනයි යමෙකුට මේ ධර්ම මාර්ගයේ නියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වන්නේ. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන මේ ශ්‍රාවක චරිත තුල තියෙන මේ ගුණ ධර්ම සමූහය අපි ඒවා ගැන කල්පනා කරලා උන්වහන්සේලාට උපහාර වශයෙන් උන්වහන්සේලාට කෘතඥතා වශයෙන් උපහාර වශයෙන් අපි ඒවා සිහිපත් කරන අතරම ඒවා ආයෙන අපට ගත හැකි ආදර්ශය අරගෙන මේ ශාසනික ගුණ ධර්ම අප තුළ වගා දිගා කර ගන්නට ඕන. ඒ තුළින් තමයි අපට යම් කිසි විමුක්තියක් ලබා ගන්නට පුළුවන් වෙන්නේ. අනිත් අයටත් ආදර්ශයක් දෙන්න. ඒකට අපි සාමාන්‍යයෙන් සුද පූජා ආදී නිරස්සක හැටියට සැලකුවත් ඒවා තුළ තියෙන අර බුද්ධෝපස්ථානයට අදාළ දේව ඊළඟට මේ ධර්ම කොට්ඨාස අර ආනන්ද ස්වාමීන් වහන්සේ කළා වගේ මේ මේවා ධාර්මණය කර ගැනීම තුළින් මේවා ගැන නිරන්තරයෙන් ධර්ම කොට්ඨාසවල සිත පැතිරවි ඒවා දේශනා කිරීම ආදී හැම කටයුත්තක්ම තමන්ගේ විමුක්තියටත් උපකාර වෙන ආකාරයට භාවිත කරන්න ඕන. ඒක තුළින් තමයි අර බෞද්ධ භාවය පවා කෙනෙකුට මේ ශාසනයේ පැවැත්මට උපකාර වෙන්නේ. ඒ බෞද්ධ භාවය තුළින් බොහෝ දෙනා ඒ වායින් ප්‍රතිඵල ලබනවා. ඒ ධර්මයේ අසන්ත අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම කොත්පත් නැති යුගයක ඒවා භානක වශයෙන් ඒ પરම්පරා වශයෙන් සංඝයා වහන්සේලා ධාරණය කරගෙන පවත්වාගෙන ආව නිසා තමයි අපට මේ ධර්මය අද ලැබිලා තිබෙන්නේ. මේ ධර්මය පවා අපි පොතපතට සීමා කරලා මේවා මුද්‍රණ පහසුකම් තියෙන නිසා පොත්පත්වල මුද්‍රණය කරලා පමණක් ලැබුවොත් තව ටිකක් යනකොට මේවා තේරෙන්නේ නැති තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා මේ ධර්මය තමන්ගේ සිතේ චිත්ත සංතාණයේ කදවතේ ඒවා ධාරණය කරගෙන ඒවා නැවත නැවත මතු කරගෙන ඒවා අර්ථය පිරික්සා බලමි. මේ ධර්මය තමන්ගේ චිත්ත සංතාණයේ ආරක්ෂා කරගන්න උනන්දු වෙන්න ඕන. ඒ එකම තමන්ගේ ජීවිතයත් ඉබේටම හැඩ ගැසෙනවා. තමන් යම් කිසි දෙයක නිරන්තරයෙන් යෙදෙනවා නම් තමන්ගේ සිතුම් පැතුම් හැම එකක්ම ඊට අනුරූපව පවතිනවා. වැරදි සිටිවිලි මිත්‍යා දෘෂ්ටි වල හිත යොදාගෙන ඉන්න කෙනාගේ අනිත්‍යතුන් සියල්ලමත් ඒකට අනුරූපව යනවා. නමුත් ධර්ම කොටහම නිරන්තරයෙන් සිටේ සතු කරගෙන ඒවා සිටමින් ඒවාට සිට යොදමින් ජීවත් වෙනකොට ඒකට ඒ ධර්ම කොටහස වල තියෙන ගුණ ධර්ම තමා තුළ දියුණු කර ගැනීමට ඉබේම පෙළඹෙනවා. මෙන්න මේ කාරණා සිහිපත් කරගෙන දැන් අද දවසේ මේ පින්තුන් මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට අර ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ධර්ම දායාද වශයෙන් ආමිත දායාද නොවී ධර්ම දායාද වශයෙන් මේ ශාසන දායාදී අපට මේ විදිහට ගෙන දීලා තිබෙනවා. උන්වහන්සේ වගේ මේ ධර්ම සේනාපති හැටියට සඳහන් වෙන්නේ චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ, ධර්ම භාණ්ඩාගාරික හැටියට සඳහන් වෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒ වගේම මේ ඒ ස්වාමීන් වහන්සේලාට අග්‍රස්ථානයේ බුදු පියාණන් වහන්සේ දීවදාලය මේ ශාසනයේ ඉදිරි ගමන සඳහා. එතකොට සංඝයා වහන්සේලා දන්නවා මෙන්න මේ අංශයෙන් මේ සංඝයා වහන්සේලා විශේෂයි. ඒක නිසා ඒ වාට අදාළ කාරණා ඒ සංඝයා වහන්සේලාගෙන් ලබා ගන්න පුළුවන්. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ එක්තරා උපාය මාර්ගයකින් තමගේ ශ්‍රාවකයන් වහන්සේලාට ඒ විශේෂ දක්ෂතා කුසලතා ලෝකයාට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දුන්නා. දැන් අර ශේක සූත්‍රයේ කිව්වා වගේ ඒක ප්‍රතිපදාවේ කිව්වා වගේ බුදු පියාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම අර සායනය කිරීමට තරම් සෑහෙන පිට රිදීමක් තියෙන්නේ නැති වෙති. නමුත් උන්වහන්සේ ඒ අවස්ථාව යදාගත් ආනන්ද ස්වාමීන් වහන්සේට දීර්ඝ දේශනයක් පවත්වීම සඳහා උන්වහන්සේ විවේක ගත්ත ආනන්ද ශාක්‍ය කුමාරවරුන්ට ධර්ම දේශනා කරන්න කියලා. ඒ විදිහට නොයෙකුත් අවස්ථාවල් කෙටියෙන් ධර්ම දේශනා කරලා උන්වහන්සේ විහාරයට නැගිටලා ගියේ ශ්‍රාවකයන් වහන්සේලාට ඒ කුසලතා ඒවා ප්‍රගුණ කර ගැනීමට අවස්ථාව ලැබීමට අනිත් විදිහට අපි හැම දෙනෙක්ම උත්සාහවත් වෙන්න ඕනේ. මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ සාත්සං සව්‍යංජනන් කියපු ආකාරයට අර්ථයත් එහි ව්‍යංජන පක්ෂියත් එහි අර්ථය සහ ඒ පද පිළිවෙල ආදී හරියාකාර තමන් ධාර්මණය කළා. ඒවා අනිත් ඇට දේශනා කීම් කියාදීන් ඒවා අපගේ හිත ප්‍රතිින් තමන්ට නොතේරෙන තමන්ට නොපැහැදිලි දෙයක් අසා දැනගැනීම ආදී වශයෙන් මේ ශාසනයේ ධර්මය තමන්ගේ චිත්තසංතානයේ තැන්පත් කරගෙන ඒ ධර්මානුකූලව ජීවත් වීම තුළින් තමයි අපට මේ ශාසනය ආරක්ෂා කරගන්න පුළුවන්. මොකද නොයෙකුත් ආකාරයේ මිත්‍යා දෘෂ්ටි මතුවෙන්නේ ධර්මයේ පිළිබඳ හරි අවබෝධයක් නැතිකමයි. ඒ තමන්ගේ අස ඒ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන යම් ධර්ම කොටසයක ව්‍යංජන පක්ෂ එහෙම නැත්නම් එහි අකුරු කොටස අකුරු ආදී පද පිළිවෙල ආදී වෙනස් වෙනකොට ඒවායේ අර්ථයක් වෙනස් වෙනවා. ධර්මයේ විකෘත කරගත්තොත් ධර්මයේ පාඨ ආදී වැරදි ආකාරයට උච්චාරණය කරමින් වැරදි ආකාරයට පාවි ඒවා ධාරණය කරගත්තොත් ඒවායේ අර්ථයක් ක්‍රමක්‍රමයෙන් විකෘත භාවයට පත් වෙනවා. ඒ විදිහටයි ශාසන අන්තර්ධානයක් සැලකෙන්නේ. ඒ නිසා තම තමන්ගේ යුතුයමක් හැටියට සැලකෙන ශාසනීයත්ම සඳහා තමන්ගේ ආධ්‍යාත්මික මුළු ධර්ම වල දිනුව සඳහා ධර්ම කොටස හරි ආකාර ධාරණය කිරීම සත්‍යයනාකී ඒවා අනිත්‍යයට කියාදී මාදි කටයුතු නියම ශ්‍රද්ධාවෙන් යුක්තව තමන් යථාගතම් යථාපරියත්තම් කියලා කියන තමන් අසුන් හැටියට හැදෑරූ හැටියට අනිත්‍යයට කියාදී මේ යුතුයකමත් කරන්ට මේ හැම එකකටම අපි මේ ආනන්ද චරිතයෙන් ආදර්ශයෙන් හැටියට ගත්තේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිනවා ඒ පූජාව ප්‍රශංසාවලදී යුත්තාට පූජා ප්‍රශංසාව නොකිරීමත් අඩුපාඩුවක්. ඉතින් ඒ විදිහට අපි හිතලා බලනකොට මේ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණස්කන්ධය අපි නිරන්තරයෙන් සිහිපත් කරගෙන ඒවා අපේ අභීතවල ආදර්ශ හැටියට අරගෙන ඒ ගුණ ධර්ම තුළින් අපේ ඒ සංසාර ගමන කෙලවර කර ගැනීමට මේ පියාණන් වහන්සේ දක්වා වදාළේ යමා මහ නිවන ඒ අර කියාපු සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ ගුණ ධර්ම ඉන්ද්‍රිය tattweට බල ධර්මයට අපේ චිත්ත සංතාන තුළ පමුණුවා ගැනීමෙන් හැකිතා කික්මණින් මේ සාධන පරිහරණයට කලින් කල්යාණ මිත්‍රාස්ත්‍ය පිහිට කරගෙන තම තමන්ගේ බණ භාවනා සාර්ථක කරගෙන මේ අද දින අප කළ ධර්ම දේශනාව ධර්මශ්‍රවණ තමන් ලබාගත් මේ ධර්මශ්‍රවණ මේ කුසල ආනි සංඛ්‍යා පිට හේතු වාසනා වේවා. ඒ තුලින් හැකිතා කික්මණින් මේ තුල සංජාති ජරාගාමි සන්නාදී සියලු සංසාර දුකින් අත් මිදීතු මමා මහණින් සම්පීමට මේ කුසලේ කාන්තෙන් හේතු වාසනා වේවා. අද දින මේ රකින්න ලද සීලය කරන ලද භාවනාව කරන ධර්මය ඒකාන්තයෙන් අපගේ ලෝකෝත්තර ප්‍රාර්ථනා සම්බුද්ධ කරගෙන හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ විදිහට ගාථා කියන්න. එතාවතා චම්මේ සම්ය සම්චුන්න සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිස්වා බුද්ධන්තු අමුතං පදං ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං
ආකාසත්තා විමුක්ඛා දේවනාගාමිනිකා පුඤ්ඤං සම්මෝදිත්වා සියං රක්ඛන්ති මහපරං දුක්ඛප්පත්තා දුක්ඛා භයප්පත්තා භයා ශෝකප්පත්තා ශෝකා මුංකුසං වේහි පහන්නෝ දුක්ඛප්පත්තා දුක්ඛා භයප්පත්තා භයා โสกัปปัสสะทิโสกาหุตุสัมเมวิปหานโนปัสสะทิโสกาภยัปปัสสะทิภยาโสกัปปัสสะทิโสกาหุตุสัมเมวิปหานโนปุญญาปุญญะตัมเมเนมหานิบาลสหะโนสตังสมาโนติยามิบาลปัจจิยาวินาปุญญะตัมเมเนมหานิบาลสหะโน สตังสมาโนโตยามิบาลปัจจิยาวินาปุญญะตัมเมเนมหานิบาลสหะโนปะทังสมาโนโตยามิบาลปัจจิยาสัพพีติโยวิวัจจันโตสัมปโรโกวินาศตุมาเตภวัตสันตรายโยสุขีดีฆายโกภวะไวรุสัพพมังคลังรักขันตุสัพพะเทวตา สัพพะบุญทานภาเวนะสดาโสทิภวันติเตภวตุสัพพะมังคลังรักขันติสัพพะเทวตาสัพพะธัมมานุภาเวนะสดาโสทิภวันติเตภวตุสัพพะมังคลังรักขันติสัมมะสังฆานุภาเวนะสดาโสทิภวันติเตอภิวาทนะสีลิสเสนิจังวัฏฐาปจายโน ชัตตาโรธัมมาวัฏฐังสิริยายุวันโนสุขังบลัง อายุรารโรเกสัมปัตติสัจจะสัมปัตติเหเ อโทนิบานสัมปัตติมิหาเตสัมเชตุ
පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.